Next, Honorable Rinald Pereira.
Kalau mula sahaja sabab betul mani, mungkin mah, kita pernah katakan bahawa ketika yang dengan ekme kiri macam ni sama, Shirani Bandar naik, macam ni sambandin, ini dosa biologi pilih bandar, niem macam pariksan ni, niem macam cara mengudani, ne? Namun, ini pariksan komite itu bukannya kita pernah dilihat macam ni pulang, sesuatu yang kerana jest, vinishakari beri akibat, Shirani tidak berada macam ni, tulu. ये साक्षी दुन्ना है के साक्षी अनुवा शिरानी बंडार ने को अग्रविश्वकार तुम्हीं हैं ठीक है इन्हें सुधुसुन है ये तीन तो दुनिया भी हर जगह एकांग है ये नाडुआ दान है तो चकार ना वेनमगर ना पुलवां नमूत ये परीक्षण सभा वे इधर ये एक लबिस साक्षी अनुवा अग्रविश्वकार दूरी सामान्य फील Apa Lanka we kaget, gawuru we tapat terbaca, Shirani tulen kewaradan, metniye ke saksian. Apa ikar ni kiuwe, itu mien pilih bandu, vivida prasna kar betul matu baca nisa. Dewan ikar ni kalau sebab itu mani matu kerana hadan ni, mien hybrid adikaran ni pilih bandu katan dari. Then, merate kanaj betul tu ma, agama betul tu ma, adikaran ni betul tu ma, siallam kiala tienno ha. कोई भी दिया टक कोई आकार टक लोके विविधाय विध कथन दरे क्यों वात अपेरटे नीति आनुवा विदेश विरिष्ठ कारों ने नाडुहान ने बै एक तमाई मेरटे आंडुओ पिलिगन्ना उदे ते मेदे कियन्न कियन्न सटंपाटे एक नतीबी मनिसादो नवतवरक करकेना नह हुसैन कुमार आरक्षक क्यों वा तब कुमार एक महिमा क्यों वा ऐहिंदा विदेश विनिश्चयकार वो रूंटल नडुहान ने बे है बे अभी टाइम हूँ ना आंडु हेमा किया ना कोटा ये एकाबद्ध विपक्षे सियलुम देना नहीं मैं ना वो एकाबद्ध विपक्षे समाहरण खंडायम नियोजने कर में जिनिवा किया समाहरण महत्त्व क्यों हुआ विदेश परीक्षण लंका वाले इन्ह किया एक क्या ने सिंह क्वाग विशेष परीक्षण इन विदेश परीक्षण निर्णय के लिए क्यों कोटि संविधान ने करो बुद्धिवाल होया तब क्या ने कोटि एक पके क्या क्या हुआ इकले या हितू आटा अपने ढह हुए बाल्ला के साथ दे या क्यों हुआ सिंगल अमूदाव करो बुआ होया निर्णय किया ला मैं देन्ना में कोटि आ सिंगिया बन उन्हाँ आटा ये देन्ना में विदेश विनिश्चयकार उन संबंधों देखूंगा अधिकार उन्हें नहीं किया ऐहिंदा पहेदिलों में किया नोट कारण है तमाई जेनीवा मानव हिमिकाम एक कमिश्नर इस्सरहा पीटा मीटे इस्सरहा दिविच्चा युद्ध अपराध का तंदरे देखने अपेराटे हिटबु जनादिवस तुम्हां आरक्षक लेकन तुम्हां रानवीरों युद्ध अपराध कारो मेरा टे विदेश मेरे राज्य तियनाओ राज्य चांत्र के संबंधता वो यान हर हाँ दिनागत तो जाए कहने एक रटवेन हुए एक पिलिगाना टो ईलंगटे वर्तमान राज्य तुलत हाइब्रिड अधिकरण ने पिलिबंद वो विविध मतिमतांतर तिबुना टे जनाधिपति तुम्हां साग्राम आते तुम्हां साधिकरण ने आते तुम्हां पहले प्रकाश कर लेती बनवा विदेश विनिश्चयकार वो रूप अविल्ला में नडुहाने ने टेक्निकल असिस्टेंट ताक्षण के वशेन यम यम सहयोगियन लगा के नहीं मिसान दाहा विदेश यान वाले पैमिनेन विविध पार्श्व एंगेन उदा उपकार के नहीं इतिहासे पुरा मलंका विशिष्ट हूँ ये कारण संबंधेन अपे संदाने आंडू तीन काले तभी यम यम परोद दिल दिना जिनीमा वाले थी संदाने आंडू इन्हें सल्लत संदिका कुमार तुम्हें तीन की आंडू काले तभी ये आगे सहयोग के लबा के नहीं बनो इंदा अरे टेक्निकल असिस्टेंट ताक्षणिक वशीन विदेश सहयोग के लबा के नहीं मिसान दाह ये सहयोग देमून अधिकरण ने क्या नया किया ना कारण है तूला एक सटन पार्ट एक अहिम्मी मनीषा पूरी खानगाट वक समहराय रहती नमूत एक खानगाट वो देंग इंदरा गाने सिद्ध बने वहाँ मुकद विदेश विनिश्चय कारों ने ना दुहान नया किया ना कताव तहदीले में केलतीयन तत्वे तूला एक अमत माइं
මම ඉස්සලා කිව්වා වගේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කොටසක් නියෝජනය කරන එක මහත්තයෙක් ගිහිල්ලා ඊයේ ජිනීවවල ඉල්ලුවේ මෙහෙ කියන අයට ප්‍රතිවිරුද්ධ දෙයක් ගිහිල්ලා එහෙ ඉල්ලුවේ විදේශ මැදිහත්වීමක් කරන්නය කියලා ලංකාවේ LTT සංවිධානය විසින් කරන්න ලබන්නා වූ පරීක්ෂණ. අපි නම් කියන්නේ LTT කරපු වැඩි හොයන්නත් හමුදාව කරපු වැඩි තියෙනවනේ ඒව හොයන්නත් විදේශ විශ්වකාරවල මේ අඩුහන ඕනේ නැහැ කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ සමහර උදවිය මෙහෙදි කියනවා විදේශ විශ්වකාරවල එපයි කියලා එහෙ ගිහිල්ලා වෙන කතන්දරයක් කියනවා. අන්න ඒකෙන් තමයි ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඊළඟට අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම මේ අතුරුදහන් වූවන් පුද්ගලයන් පිළිබඳව. දැන් මේ පිළිබඳව කොමිෂන් සභාවක් හදන්න අපේ පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නා. ඒ කොමිෂන් සභාව සඳහා හදීමේ කාරණාවලියට ජනතා විමුක්ති පෙරමුණෙන් සහ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්යම් සංශෝධන සාකච්ඡාට භාජනය වුණා. දැන් ඒ සංශෝධන ඉක්මනටම ඒ පනතට එකතු කරොත් මම හිතනවා මේ අධිකරණ මේ අතුරුදහන් වූ කොමිෂන් සභාව පිළිබඳව ඒ පනත ඒ කොමිෂන් සභාවට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ සිංහල අම්මා කෙනෙක්ගේ දරුවෙක් අතුරුදහන් වුණාම ඒ දරුවා පිළිබඳව හොයන්නට දැනගන්නට සිංහල අම්මාට තියෙන අයිතිය, දෙමළ දරුවෙක් අතුරුදහන් වුණාම හොයන්නට බලන්නට දෙමළ අම්මාට තියෙනට ඕන. ඒ අයිතියට අපි ගරහනවා නම් අපි අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න බෑ. ඒ නිසා ස්ථිර වශයෙන්ම අර ඒ අතුරුදහන් වූවන්ගේ කොමිෂන් සභාව පිළිබඳ පනත අවශ්‍ය කරනා වූ සංශෝධන ටිකත් අපි ඉක්මනටම ඒ අවශ්‍ය කරන පනත එකතු කරොත් මම හිතනවා අපිට ඒ පනත අපිට ක්‍රියාත්මක කර ගැනීමට අපහසු වන්නේ නැහැ. ඊගඟට ගරු සභාපතිතුමනි, අද අපි කතා කරන්නේ අධිකරණය ගැන. අධිකරණයේ ඉදිරියේ සියලු දෙනාම සමානයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, කතෝලික වේවා, ඉස්ලාම් වේවා සමානයි. ඒ නිසා ඒ අධිකරණයේ ඉදිරියේ තියෙනා වූ සමානාත්මක සදාගන්න අපිට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ හැටියට මේ රටේ ව්‍යවස්ථා සංශෝධන හරහා හෝ අලුත් ව්‍යවස්ථාවක් හරහා හෝ මේ රටේ සියලුම දෙනාට සාධාරණව සමාජයක් තුළ ජීවත් වීමට තියෙන අවස්ථාව ලබා දෙන්නට අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මම හිතනවා අපට ඉතාම ඉක්මනින් ජනතාවට ඕන කරන විදිහට සම්මත කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව තුළ 3/2කට වැඩි බලයක් සහිතව පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා මේ රටේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට අවශ්‍ය කරන 13 වෙනි සංශෝධනය හරහා කරන්නා වූ ඒ බලය බෙදීම කියන කාරණේ හරහා යම් යම් කාරණා කරන්නට 3/2ක බලයක් සහිත වෙච්ච එකඟතාවයක් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙනවා. ඒ 3/2ක පාර්ලිමේන්තු බලය නැවත මේ රටේ මොන මැතිවරණ ක්‍රමය ආවත් ඉදිරියේදී මේ පාර්ලිමේන්තුවේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ අපි දෙමළ භාෂාව කතා කරන ජනතාවට අවශ්‍ය කරන්නා වූ ඒ යම් යම් බලයන් මුළු ලංකාවම කෑ ගහලා ඉල්ලන අලුත් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මේ අනාදි දේවල් මේ 3/2 බලය තියෙන වෙලාවේ සම්මත කරගත්තේ නැත්නම් අපි කරන්නේ මේ රටේ අනාගත પરම්පරාවට මහත් දුස් අපරාධයක්. ඒ නිසා 3/2 බලයක් පාර්ලිමේන්තුවේ අපිට ඒ සඳහා එකඟත්වයක් තියෙන වෙලාවේ ඒ කාරණා කටයුතු පිළිබඳව අපි ක්‍රියාත්මක වෙමින් ජනමත විචාරණයක් සඳහා යන්නට තියෙන ව්‍යවස්ථා සංශෝධන තිබෙනවා නම් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. හැබැයි ඒ සාකච්ඡාව කරනකොට දැනට අපිට සම්මත කරගන්න පුළුවන් දේවල් එහෙම් පිටින් පත්තකට දාලා ජනමත විචාරණයක් පිළිබඳව කතා කරන්න ගියොත් කරන්න පුළුවන් කේන්ද කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? නැවත වරක් මේ සියලු දේටම අකුල් වැදෙන අර මහා ජාතිවාදී ආගම්වාදී වැඩවසම්වාදී විසබීජ පතුරු නායකයේ උගුලට පාර්ලිමේන්තුවේ අපි විශ්වවිද්‍යාල හසු වුණා වෙනවා. ඒ නිසා නැවත වරක් ජාතිවාදී ආගම්වාදී උරුප්පාගෙන මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට සමානව සලකන්න පුළුවන් ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ කාර්යභාරයට බාධා පමුණුවන්නට විවිධ ආකාරයේ කාරණයන් අපි සිද්ධ වෙන මොහොත පේන තියෙනවා. අන්න ඒ තියෙන නිසා මම මේ සභාවෙන් ඉල්ලා හිටිනවා අද අපි දැන් බලන්න අධිකරණයක දිහා බලුවම විමල් වීරවංශ මහත්තුමාගේ නඩුව. ඕක මහා අධිකරණයෙන් සාමාන්‍යයෙන් අපදෙන නඩුවක්. හැබැයි අපදිය හැකි නඩුවකට අප නොදීම හරහා තමන්ගේ නඩු තීන්දුව වෙනස් කරගන්න දැන් උපවාස කරනවා. උපවාස නඩු තීන්දුව වෙනස් කරන්න බෑ. අපි කවුරුත් දන්නවා නඩු තීන්දුව වෙනස් කරගන්නට ඕනේ ඉහළ අඩු තීන්දුව ගිහිල්ලා. එතකොට දැන් මටනම් සාධාරණ සැකයක් මතුවෙනවා. අපදිය හැකි මේ නඩුවේ අප නොදුන්නේ යම් කිසි ආකාරයක දේශපාලන වශයෙන් නැතිවෙච්ච කුමන්ත්‍රණ ප්‍රතිපලයක් සඳහාද? අප නොදුන්නම උපවාස ආරම්භ වෙනවා. උපවාස එක්ක තව උපවාස එනවා. එතකොට මේ උපවාස මත තවත් ජාතිවාදීන් එකතු වෙනවා. ආගම්වාදීන් එකතු වෙනවා. ආණ්ඩු විරෝධයන් මතු කරනවා. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. අද මේ රට තුල එවැනි ක්‍රියාදාම සිද්ධ වෙනවා. ඒ ක්‍රියාදාමයන් හරහා අධිකරණ පද්ධතියේ තීන්දුව, අධිකරණ පද්ධතියෙන් දෙන්නා වූ තීන්දුව, දේශපාලන ක්‍රියාවලිය, උපවාස යනාදී හරහා වෙනස් කර ගැනීමට යම් යම් ආකාරයේ ක්‍රියාදාම සිද්ධ වෙනවා. මම පිළිගන්නවා ඒ මහාධිකරණ විශ්වකාරතුමාට පැහැදිලිවම අප දෙන්න තිබුණා. ඒ අප නොදීම වැරදි. හැබැයි ඒ වැරද්ද නිවැරදි කරගන්නට ඕනේ උපවාස කරලා නෙවෙයි. ඒක නිවැරදි කරගන්න තියෙන ඊට ඉහළ අධිකරණයකට ගිහිල්ලා. ඒක නොදැනගෙන උපවාසය ආරම්භ වෙන්නේ. ඒ උපවාසයත් එක්ක වෙන වෙන මතුවෙනා වූ දේශපාලන පෙළගැහිම් දිහා බලුවම පේනවා මට සැකයක් මතුවෙනවා. අප නොදීම කියන කාරණේ සිද්ධ වුණේ ආණ්ඩු පක්ෂයේ සම්බන්ධයක් මතද? එහෙම නැත්නම් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා වෙනත් පාර්ශ්වයක සම්බන්ධ මතද කියන කාරණේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුව හැටිය
වෙලාව
මේ වෙලාවේ සමුතිවාදී ආණ්ඩුවක් තියෙන්නේ. විවිධ ප්‍රශ්න කාරණා මැද්දේ මම වගේ උදවියත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ගැටෙන අවස්ථා තිබුණත්, හැබැයි අපිට එකඟ වෙන්න පුළුවන් අවස්ථා ගන්නාවක් තිබෙනවා. ඒ තමයි තුනෙන් දෙකේ බලයක් තියෙන තත්වයේ තුල දෙමළ භාෂාව කතා කරන්නා වූ ජනතාවට සාධාරණ කිෂ්ඨ වෙන්නා වූ බලයේ බෙදීම් පදනම් කරගත්ත ව්‍යවස්ථාව අලුත් මැතිවරණ ක්‍රමයක් කියන කාරණා අපි ඉස්සරහට තියාගෙන ඒ අලුත් ව්‍යවස්ථාව ගොඩනගීමේ කාර්යයට යම් ඒ යනකොට අධිකරණ ක්ෂේත්‍රය තුළ යම් යම් දේවල් ඒවත් නිවැරදි කරගමු. ඒ නිවැරදි කරන ගමන් ජනමත විචාරණයක් සඳහා අවශ්‍ය කරනා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳවත් කතිකාව කරගෙන යමු. එහෙම නැත්නම් මට පේනවා ජනමත විචාරණය කියන කාරණය පෙන්වමින් අර බහුතරයක් වූ කාරණා යටපත් කර ගැනීමේ කුමන්ත්‍රණය සිද්ධ වෙනවා. අන්න ඒ පිළිබඳවත් අපි අවධානය යොමු වුණේ කියන කාර්යය මතු කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමා
ගොමස් සිටියමිතුමා පිනාට ගෞරව හෙක්ට අප්පුහම මන්ත්‍රීතුමා
මුලාසනය ඔබන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට සූතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද ඉතාමත්ම වැදගත් මාතෘකාවක් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට යෙදලා තියෙනවා. මේ සාකච්ඡාවේදී අපිට විශේෂයෙන්ම අධිකරණය සම්බන්ධයෙන් ගන්නා යම් කිසි වෙනස් කිරීම් සහ තීන්දුව තියෙන සම්බන්ධව තමයි මේ අද ඉදිරිපත් වෙන කාරණාව ගැන අපි සාකච්ඡා කරමු. මෙතනදී අපි විශේෂයෙන්ම අවබෝධයක් කරගන්න ඕන අපේ රටේ අධිකරණ පද්ධතිය සහ නීතිය අතීතයේ කොහොමද ඇසුරුනේ කියන එක. සමහර අය කතා කරනවා අධිකරණයට අතපෙවීම ගැන, එහෙම නැත්නම් අධිකරණයට තර්ජනය කිරීම, එහෙම නැත්නම් අධිකරණය වෙනස් පාර්ශ්වයක් විසින් හැසිරීම සම්බන්ධ. මේවා කතා කරද්දී එතුමන්ලා සමහර වෙලාවට කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලන්න ඕන හරියට අධිකරණයට අතපෙව්වේ කවුද, අද අධිකරණය ස්වාධීනද නැද්ද කියලා. අද පැහැදිලිව වර්තමාන ආණ්ඩුව අපි අධිකරණයට කිසිසේත්ම ඇඟිලි ගැහිමක් නොකර අපි සාධාරණ ලෙස මේ රටේ ජීවත් වෙන සෑම ජාතියකටම, සෑම ආගමකටම, සෑම දේශපාලන පක්ෂයකටම තමුන්ගේ අදහස් මේ රටේ ජනතාව වෙත ඉදිරිපත් කරමින් නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරලා තියෙනවා. හැබැයි එතනදී වැරදි කරන මිනිසු, හොරකම් කරපෙවුම්, දූෂණය කරපෙවුම්, වංචා කරපෙවුම්, එයන්ට දඬුවම් දෙන එක නතර කරන්න කියලා රටේ අධිකරණය ස්වාධීනයි කියන එකට එකතු වෙන්නේ නැහැ. අධිකරණය ස්වාධීන වුණා කියලා ඒක නතර වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අධිකරණයක් ගැන කතා කරද්දී අධිකරණයේ තියෙන අපේ පනත් හෝ වෙනත් ඒ සම්බන්ධව වෙනස් කිරීම ගැන කතා කරද්දී මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදතික තමුන්ගේ කරට අරගෙන කතා කරනවා අධිකරණය විසින් අද හිරගත කරලා තියෙන සමහර අය ගැන. දැන් මේ හැමදෙනාම කතා කරේ පොදු විපක්ෂය විමල් වීරවංශ මන්ත්‍රීතුමා ගැන. අපි පැහැදිලිව කියනවා මේ රටේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ දේශපාලන හිරකාරයෝ නැහැ. දේශපාලන හිරකාරයෝ ඉන්නවනම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම එළියට බැහැලා ඒකට පෙනී හිටින්න ඕන. හැබැයි ඒ දේශපාලන සිරකාරයෝ හිටියොත්. හැබැයි අද දේශපාලන සිරකාරයෝ නැහැ. විමල් විරුවන්ස මැතිතුමා දේශපාලන හිරකාරයෙක් නෙවෙයි. විමල් විරුවන්ස මැතිතුමාගේ වැරදි ටික අධිකරණයට ඉදිරිපත් කරලා ස්වාධීනව ඒක අධිකරණයේ විමර්ශනයට ලක් කරලා ඒ අවශ්‍ය කටයුතු තමයි සිද්ධ කරලා තියෙන්නේ. එහෙමනම් පොලිසිය සහ අනිකුත් ආයතන ඒකට සම්බන්ධ වෙච්ච ආයතන ටික ඒ කරුණු කාරණා ටික හරියට අරගෙන දුන්නට පස්සේ අධිකරණයේ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එහෙමනම් මෙතන වරප්‍රසාද පාවිච්චි කරමින් කතා කරමින් එක නෙමෙයි කරන්න ඕන. වැරද්දක් තියෙනවා නේද අධිකරණේ. එහෙම නැත්නම් වැරදි තීන්දුවක් අරගෙන තියෙනවා නේද. ඒක ගැන සාකච්ඡා කරන්න අධිකරණේම අවස්ථාව දීලා තියෙනවා. එහෙනම් ඒ අවස්ථාව අරගෙන අධිකරණයට ගිහිල්ලා කතා කරන්න ඕන. කතා කරලා අධිකරණයෙන්නේ පසුකම ලබා ගන්න ඕන. හැබැයි මොනවද කරන්නේ? අර විලිලැජ්ජා නැති වැඩ ආපහු කරනවා. අධිකරණය ආසෙත් ගිහිල්ලා කන් නැතුව ඉන්න අපි කවුද දන්නේ අධිකරණ මේ මේ හිරගෙදර කන් නැතුව ඉන්නවද කියලා? හිරගෙදර කන් නැතුව ඉන්නවද කියලා කවුරුත් දන්නේ නැහැ. අර එදා එළිය ඇවිල්ලා විමල් විරංශ මැතිතුමා ඒ වගේ කන් නැතුව උන්න වෙලාවේ හොරෙන් ගිහිල්ලා හිටපු ජනාධිපතිවරයා කැව්වා. එහෙමනම් අද හිරගෙදරත් සිද්ධ වෙන්න ඔය කාරණාව තමයි. ඒ නිසා අපි මේ රටේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි රටේ ජනතාවට පෙන්වන්න ඕන අපි මොනවද කරන්න කියන එක. අපි විනිවිදභාවයෙන් යුතුව ජනතාව එක්ක කටයුතු කරන්න ඕන. එහෙනම් ජනතාවට තවත් නිකන් මෝඩ පාට දාමින් ජනතාව මුලා කරන්න උත්සාහ කරමින් කරන්නේ මොකද්ද කාරණාව? සමස්ත පාර්ලිමේන්තුවම අගෞරවයට ලක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අගෞරවයට පත් කරනවා. ඒ නිසා අපි දැනගන්න ඕන විශේෂයෙන්ම අපි නීතිය සම්බන්ධයෙන් අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් තවදුරටත් අර පරණ පරණල් ක්‍රමවේද නෙමෙයි පරණ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒ හොරු නඩය කරපු දේවල් කරන එක නෙමෙයි අපි කරන්න ඕන. අපි කරනවා පැහැදිලිව රටේ අද තියෙන ස්වාධීන අධිකරණයත් එක්ක අද තියෙන ස්වාධීන නීති පද්ධතියත් එක්ක අද මේ රටේ හැම කෙනෙකුට ලැබිලා තියෙන අයිතිවාසිකම් එක්ක අපි වැඩ කරන්න ඕන ජනතාවට විනිවිදභාවයෙන් යුතු. නිසා මම විශේෂයෙන් මතක් කරමින් ඒ කතා කරනවා. මොකද හේතුව මම දැක්කා
මන්ත්‍රීතුමා
හැම කෙනෙක්ම කිඹුල් කඳුළු හෙලනවා.
ද වෙලාව අවසන්.
කිඹුල් කඳුළු හෙලනවා හැම කෙනෙක්ම මෙතන මේ කතා කරන්න තියෙන වැදගත් මාතෘකාව කතා කරන්න තියෙද්දි වෙනත් දෙයක් සම්බන්ධ. ඒකට අපිට සිද්ධ වෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ අපේ වටිනා කාලය කැප කරලා ඒකට උත්තර දෙන්න. ඒකට උත්තර දෙද්දි රටේ ජනතාවට මේ නීති සම්බන්ධව අධිකරණය සම්බන්ධව තියෙන වැදගත් තොරතුරු ටික ලැබෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒක අපි මේ රටේ ජනතාවට කරන පාපයක් හැටියට මම දකිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මින් පස්සේවත් මේව කතා නොකර ඕපදූප කතා නොකර හරි දේ කතා කරන්න අවස්ථාව මේ පාර්ලිමේන්තුව තුල ලබා දෙන්න කියලා බොහොම ස්තුතියි ඔබතුමාට මේ කාලය ලබා දීම
සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. මිලඟට ගෞරව චන්ද්‍රසිරි ගජදීර මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, මෙම පාර්ලිමේන්තුවට නියෝග කීපයක් ඉදිරිපත් කරපු මේ අවස්ථාවේ වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මම කියන්න කැමති මේට අපි මේ අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් අපි හුඟක් සහ නීති ආධිපත්‍ය පිළිබඳ අපි කතා කරා. මම කියන්න කැමති මේ නීති ආධිපත්‍ය පිළිබඳ අපි කතා කරපු අපි මේ නෛතික කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවේ සුවිශේෂ කාලයක් මේ ඉතිහාසය පුරාම ගත්තා. දැන් අදත් මේ පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් මේ නීතිමය කරුණු වලට වඩා මේ ගැඹුරු කරුණු වලට වඩා ගත්තේ මේ නීතියේ ආධිපත්‍යක් නැහැ, සාධාරණත්වයක් නැහැ, මේ සාධාරණත්වය අපේ කාලේ විතරද, මීට පෙරින් මෙහෙම සාධාරණත්වයක් තිබුණද, එහෙම ඒවා මීට කලින් උනේ නැද්ද, එහෙම ඒ දෙපැත්තට හරවගෙන තමයි දැන් කතා කරේ. මම කියන්න ඕන මේ රටක ශක්තිමත් නීතියක් තියෙන්න ඕනේ. නීතියේ ශක්තිය සිවිල් අධිකරණේ හෝ වේවා, ඒ නීතිය මානුෂීය වෙන්න ඕනේ. දැන් ඒ මානුෂීය නීතිය රටේ සකස් වෙන්න ඇතවසෙන්ම ඒ ගන්නා වූ නෛතික තීන්දුව පිළිබඳ අධික ඒ අධිකරණයට මේ නීතිමය කටයුතු ගෙනෙන ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසයක් රටේ ජනතාවට ඇති වෙන්න ඕනේ. දැන් මේ මෙතන කතා කරද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර කරුණු දැන් රටේ කතා කරන මේ පාර්ලිමේන්තුවේ සමහර තොරතුරු ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. දැන් මේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනියන රහසිගත පරීක්ෂණ මෙහෙම රටට එනවනම් කොහොමද ඒ ගැන අපි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණ විදියට යම්කිසි විනිශ්චය පරීක්ෂණයක් කරනවා කියන එක පිළිබඳ අපි නිගමනයට එන්නේ? ඒ නිසා මම කියන්න කැමතියි මේ අපේ රටේ නීතිය කොච්චර කෙටුම්පත් කරලා තිබුණත් නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ මූලික සංස්ථාවලින් ඉඳලා අපි ඊටාම නිවරදිව පිරිසිදුව පාරදුෂ්‍යභාවයෙන් විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරන්නේ නැත්තම් මේ නීතිය වල්වදිනු. අපි මේ කොච්චර දණ්ඩනයන් ගැන අපි කතා කරත් කොච්චර නෛතික විධිවිධාන ගැන කතා කරත් ඉතිහාසය අපට අත්දැකීම් තියෙනවා. මේ තියෙන දඬුවම් ගැන මිනිස්සු විශ්වාස කරුවේ නැහැ. දැන් උතුරේ අරගලය කරපු ද්‍රවිඩ තරුණයෝ පප්පුවේ බඩේ බෝම්බෙ බැඳගෙන සටන් කරේ. සියදිවේ නසාගෙන මිනිස් සටන් කෙරුවේ. ඔවුන් දන්නවා ඔවුන්ට ලැබෙන ඉරණම. ඒ නිසා එහෙම ඒවා නීතියෙන් නවත්තන්න බෑ. නීතියෙන් නවත්තන්න බෑ. යම්කිසි විශ්වාසයක් ඇති වුණොත් මේ නෛතික ක්‍රියාවලිය පාලන ස්වරූපයේ මේ මූලික රාමුව අපට යුක්තියක් ඉෂ්ට කරන්නේ නැහැ කියලා ඇත්ත වශයෙන්ම ඒකේ විශ්වාසය අවිශ්වාසයක් ඇති වුණාම ඔවුන් මේ අපි කොච්චර අනපන සකස් කරුවත් ඒවෙන් රදවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් මම මේ ඇමතුමා කිව්වා මේ වැලිකඩ බන්දනාගාරයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න යෑමට එරෙහිව අධිකරණ නියෝගයක් ගත්තා කියලා මේ පාර්ලිමේන්තුවේ කියපු කාරණාව අසත්‍යක් කියලා. මේක මේ ලංකාදීප ඊ නිවුස් වලින් ආපු තොරතුරක් නෑ. ඒක තමයි මම මේ කිව්ව ඔබතුමා කියන නිසා අපි මේක පිළිගන්නවා. නමුත් මම කියන්න කැමතියි අතවසෙන් මේක දැන් මේ යම්කිසි මේ නිවුස් එක තුලම මේ ප්‍රචාරණයේ තුලම මහා බරපතල ආందోళනාත්මක තත්වයක් මතුවෙලා තියෙනෝනේ. ඒකට හේතුව මේ කිසිවකට සම්බන්ධ නැති පිරිස් මේ පිළිබඳ නියෝගයක් කවුරු හරි ගත්තනම් හෝ නියෝගයක් දුන්නා හෝ නොදුන්නා හෝ මම කියන්නේ තොරතුරක් අධිකරණයට වාර්තා කරා නම් දුන්නා හෝ නොදුන්නා හෝ මේ උසස් පොලිස් නිලධාරීවරු ඉන්නවා ඒ අයගෙන් අහලා තමයි ඔබතුමා නියෝගය දුන්නේ. දැන් එහෙම වුණා නම් පූර්වයෙන්ම අතවසෙන්ම එහෙම කරුණක් තියෙනවා නම් අධිකරණයට එහෙම වාර්තාවක් ඉදිරිපත් වෙනවා නම් ඒ පාර්ශ්වකරුවන්ගෙන් තොරතුරු විමර්ශනය කරන්න ඕන ඉදිරිපත් වෙලා තියෙනවා නම්. නැති කියන ඉදිරිපත් කරලා එහෙම තොරතුරු වාර්තාවක් ඉදිරිපත් නොවන එක වෙනම කරුණක්. හරි විමර්ශනයකින් යුතුව තමයි අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් වෙන්න ඕනේ. අද හුඟක් අපි දකිනවා මේ අධිකරණයට යන සමහර පුංචි නඩු සහ මේ අධිකරණ ක්‍රියාවලියේදී පොලිසියේ තොරතුරු වාර්තා මත තමයි විනිශ්චයකාරවරයා තීරණය ගන්නෙ. පොලිස් වාර්තා පිළිබඳ මහේස්ත්‍රාත්‍රයෙකුට තියෙන බලය මහේස්ත්‍රාත්‍රයෙකුට ඒ විමර්ශනය පිළිබඳ අධිකරණයට ඉදිරිපත් කරන වාර්තා පිළිබඳ ඒ සත්‍ය අසත්‍යතාවය හෘදේ සාක්ෂියට එකඟව තීන්දුවගත හැකි වුවත් පොලිසිය දෙන වාර්තාව මත පිහිටලා සමහර තීරණ ගන්න. ඒ හින්දා තමයි මේ බන්ධනාගාරවල මේ තදබදේ වැඩි. අපි මේක අත්දැක්කා. පොලිසිය කිව්වොත් දින 14ක් රක්ෂණ බන්ධනාගාරගත කරන්නේ කියලා ඒ ගැස් දෙක පියාගෙන රක්ෂණ බන්ධනාගාරගත කරනවා. දැන් ඒ නිසා මම කියන්න කැමතියි මම මෙවැනි සමාජ ක්‍රමයක් ඇතුලේ මම නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන කෙනෙක් නෙවෙයි. මොකද මේ විධායක ජනාධිපති බලයතල තියෙන ඒකට හුරු වෙච්ච ඒවට යට වෙච්ච සමාජ ක්‍රමයක් ඇතුලේ ඒව පලාගෙන පුපුරාගෙන ඒකට එරෙහිව යුක්තිය ඉෂ්ට කරන්න සූදානංජ කියන අය ලේසියෙන් ගොඩ නැගෙන්නේ නැහැ. ඒක අපි පහුගිය කාල පුරාම දැක්ක අදත් දකින්න. ඒක එහෙම වෙන්නේ නැහැ. එක්ක ධනයට හා බලයට යට වෙනවා. අපි අධිකරණ පද්ධති උනත් අපි අදත් සමහර කාරණා වලට අපි බුණ දෙන උනේ ධනයට හා බලයට යට වෙනවා. ඒක නිසා මේ සමාජයේ අපි ප්‍රජාතන්ත්‍රීකරණය කරන ප්‍රමාණයට තමයි අපට නීති ආධිපත්‍ය රකින්න වෙන්නේ. නැත්තම් විවිධ රටේ බලේ බල මාරු වෙනකොට ඒ දේශපාලන බලය බලවතුන්ගේ වමනායපාකම් එහෙම නැත්නම් ආර්ථික බලයන් මේව තුල පහළ අධිකරණයට නඩු ක්‍රියාමාර්ගයේ ගෙනියන ඒ ක්‍රියාවලියේ ඉඳලම යුක්තිසහගතභාවයක් ගොඩනැගෙන්නේ නැහැ. මම ඇමතුමාට කියන්න කැමතියි.
තව විනාඩියක් තිබෙනවා.
දැන් අධිකරණයේ නඩු අහනවා. පාතාලෙත් නඩු අහනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර ඉඩම් නඩු සමහර ප්‍රශ්න විසඳනවා උසාවියට යන ඉස්සෙල්ලා පාතාලේ. කිව්වම ඒක දුරකතන ඇමතුමයි. විසඳුමක් ලැබෙනවා. මම කියන්නේ අද සමාජය ඇතුලේ මෙහෙම අලුත් තත්ත්වයන් නිර්මාණය වෙමින් තිබෙනවා. මේක අද ඊයේ ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ පහුගිය කාලෙම අපි අත්දැක්කා. හැබැයි එහෙම කරන දැන් අද ඒ වගේ චරිතවලට එවැනි ක්‍රියාවන් වලට උත්තරයක් නැහැ. සාක්ෂිකරුව යන්නේ නැහැ බයට. නඩුවක සාක්ෂියක් දෙන්න. තර්ජනයට බයයි. ජීවිතයට බයයි. ආදරේ ජීවිතයට ආදරේ. කප්පම් ගන්න උස්සන්නන්න ඕනේ නැහැ. දුරකතනෙන් කප්පම් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි උන්වහන්සේට මේ සරල දෙයක් තේරෙන්නේ නැත්තයි ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒ මොන තරම් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා වෙලාව පොඩි
අපහසුතාවයක් වෙලාව නැත. ඒ වගේම මම කියන්න ඕන අනිත් කාරණේ දැන් අතවසෙම මේ වගේ අපරාධ කරන සමහර අයගේ චරිතද ලොකු මේ මහා මේ වීර චරිත බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒ දක්වා ඒකට පෙළඹෙනවා. ඒ වීර චරිත ඊළඟ પરම්පරාවට පෙන්වන්නේ මේක මහා ශක්තිමත් මහා වීර චරිත විදියට මාධ්‍යකරණෙත් ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි අපි මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව ඉස්සරහට ගෙන යන්නේ නැත්නම් අපි දඬුවම ගැනම බලනවා නම් අපි සමාජ පුනරුත්ථාපන කිරීමේ ක්‍රියාවලියක් ගොඩනගන්නේ නැත්නම් මිනිස්සුන්ගේ මනස නිර්වෘල් කිරීමට අවශ්‍ය සංවේදී පරපුරක් හදන්න සාහිත්‍ය හා කලාව ප්‍රයෝජනය ගන්නේ නැත්නම් බන්ධනාගාරය ඇතුලේ මිනිස්සු නිවැරදි කරන පුනරුත්ථාපන ක්‍රියාවලියක් ඉස්සරහට ගෙන යන්නේ නැත්නම් රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීකරණයක් නිර්මාණය වෙන්නේ නැත්නම් මේවා නිකන් නීති පොතට සීමා වෙනවා.
දැන් අවසන් කරන්න.
ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා මේ විෂය බාර මේ ඇමතිවරයා හැටියට මේ සමහර හුඟක් කටයුතු පහුගිය කාලේ ඉටු කරුවා. ඒ පැත්තට හිතලා මේ මිනිස්සුන්ගේ පරිගන්න නීතිය යොදාගන්නේ නැතුව අතවසෙම මේ අද නීතිය පරිගැනීම සඳහා නෙවෙයි නීතිය රටක් මිනිස්සුන්ගේ ජන ජීවිතවලට ආදර්ශයක් ලැබෙන චරිත නිර්මාණය කරන්න අවශ්‍ය වන විදියට ඒ හැඩහුරුව හදන්න ක්‍රියා කරන්න කියලා සිටි
මේ. බොහොම ස්තුතියි. මිලඟට ගරු තුසාරින්ද මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. චන්දසිරි ගජදීර මන්ත්‍රීතුමාගෙන් පස්සේ කතා කරන්න ලැබීම සන්තෝෂයක්. අද ඉතාමත්ම වැදගත් කටයුත්තක් නීති පනත් කෙටුම්පත් කීපයක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මේ කාරණේම අල්ලගෙන අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුතුමන්ලා ගණනාවක් තමන්ගේ අඳුනාව මොරගගාහි කියපු හැටි අපි දැක්ක ගරු මන්ත්‍රීතුමනි. තමන්ගේ අඳුනාව රටේම අඳුනාවක් බවට පත් කරන්න දරපු උත්සාහයක් චන්දසිරි ගජදීර මන්ත්‍රීතුමාගෙනුත් දැක්කා. මම මේ වණල ගහන්න නැතුව මම කෙලින් කිව්වේ කවුද දැන් පාතාලේ නඩු අහන්නේ? කවුරු වෙනුවෙන්ද දැන් නඩු අහන්නේ? කවුද පාතාලේ කොයි ඇමතිවරයාද කොයි රාජ්‍ය නායකයක්ද දැන් පාතාලේ මෙහෙවන්නේ කියලා වණල ගහ නැතුව කෙලින් ගහනන් තමයි ගරු මන්තුමා ඒක වටින්නේ. වණල අරමුණක් නැතුව මුළු වැලම නිකන් බර්ස්ට් එකක් එහෙම ගහන්න එපා. ඉලක්කගත කරලා ගහන්න. වැඩෙනකොට තමයි පේන්නේ. නිකාම තියනකොට පේන්නේ නැහනේ. වැඩෙනකොට තමයි පේන්නේ. ඒ නිසා වණල ගහන්න එපා. නෑ නෑ මිනිස්සු මුලා කරන්න වනලා ගහන්න එපා කෙනින් කතා ගන්න මගේ කාලේ දැන් ඒකම ගරු මූලාසනේ වන්දතුමනේ ඒකම දැන් අපේ උදේ ප්‍රභාත්මේ ගම්ම උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාත් එතුමාගේ අඳෝනාව දැම්ම දුනුගමුවේ ඊතල කිතලගමුවේ මුවේ කැනවලු සබරගමුවේ අද අධිකරණ එකතනකලු බන්ධනාගාරයේ තවතනකලු පොලිසිය තවතනකලු උන්නහේ එහෙම ලොකු අඳෝනාවක් නැගුවා හැබැයි පහෝගිය කාලේ ඔය දුන්නයි ඊතලෙයි මුවයි පොටො කෙටේරියයි පොරෝවල් සේරම තිබුණේ හම්බන්තොට මැද මුලට තම ආව තිබුණේ මුවාණ්ඩුවත් සබරගම වෙනමේ මුවාණ්ඩුවත් මැද මුලනේ එතකොට ඔය ගම්මන්පිල වහත්තලා අහු මුළුවල රිංගරිංග හිටියට මුවාණ්ඩුවත් සබරගම වෙනමේ මුවාණ්ඩුවත් මැද මුලන කියන එක විශේෂයෙන් කියන්නට ඕනේ ඒකම ගම්මන්පිල මහත්තලා කියන මහේන්ද්‍රායිපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ ඔය බන්ධනාගාරේ අධිකරණය පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව මේක ගරු මන්ත්‍රීවරණේ ආයතන හතරක් යටතේ තිබුණේ අධිකරණයේ අධිකරණ අමාත්‍යාංශයට බන්ධනාගාරයේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයට නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවරාගෙන තිබුණේ. ඉතින් මම ඒකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්නට අවශ්‍යයි. මෙවැනිකන් මැරිලා ඉපදිලා වගේ දැන් මේ අපි මේ නීතිය හසුරවනවා නීතිය ආපහු කියනවා නීතිය නමමි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය මේ සර්ව බලධාරී වෙලා මේක දැන් මේ හසුරවනවා දැන් අපිට හරි හිරිහැර කරනවා අපිව පාගගෙන ඉන්නවා කියන එකක් තමයි මේ මතයක් ඔප්පු කරන්නේ. විමල් වීරවංස මහත්මයා අධිකරණ ක්‍රියාවලියක යම් දඬුවමක් විඳිමින් ඔහු යම් ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. එතකොට ආපහු ලොකු චෝදනාවක් නගනවා දැන් රණවිරුව දඩයම් කරන්න හදනවා. දැන් මේ රජයට විරුද්ධව කතා කරන දේශපාලකයින් මර්ධනය කරන්න හදනවා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නීතිය අධිකරණය පොලිසිය මේ සියල්ල උපයෝගී කරගන්නවා කියලා කියනවා. හැබැයි ගරු මන්තුමනි මම කියන්න කැමතියි යම් කිසි වැරද්දක් කරා නම් මම දේශපාලකයෙක් මම මන්ත්‍රීවරයෙක් වුණාද කියලාද යුද හමුදාවේ සේවය කළා කියලාද දොස්තර කෙනෙක් වුණා කියලාද කොන්දොස්තර කෙනෙක් වුණා කියලාද ඔහු යම් කිසි වැරද්දක් කළා නම් අධිකරණයේ නීතිය හැමේ සර්ව සාධාරණ වේතු. ඒ නිසා විමල් වීරවංශ මන්තුමා වැරද්දක් කළා නම් විමල් වීරවංශ මන්තුමා ඒක දඬුවම් විඳින්න ඕනේ. දොස්තර වැරද්දක් කළා නම් දොස්තර දඬුවම් විඳින්න ඕනේ. කොන්දොස්තර වැරද්දක් කළා නම් කොන්දොස්තර දඬුවම් විඳින්න ඕනේ. දැන් රිවිර පත්‍රයේ හිටපු උපාලිචන්න කොන් මහත්තයාට පහර දුන්න සැකකරුවන් එතුමා හඳුනා ගන්නවා. එතුමා චෝදනා කරනවා යුද හමුදාවේ පිරිසක්. එතකොට දැන් ඒක මේ ආණ්ඩුවේ මෙහෙයුමක්ද ආණ්ඩුවේ සලස්මක්ද අධිකරණ ක්‍රියාවලියක් තුළ තමන් අඳුරා ගන්නා සැකකරුවන් අඳුනා ගැනීම ආණ්ඩුවේ මෙහෙයුමක් නොවේ.
දැන් අවසන් කරන්න
ගරු මන්තුමන් මට එකම කියන්න ඕනේ දැන් මේ නීති හා දඬුවම් දෙනකොට දැන් අපි සාමාන්‍යයෙන් බෞද්ධාගමේ නම් අපි බොරු කියපුවාම මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි මේම අපි සමාදම් වෙනවා. එම සමාදම් වෙලා අපි අතින් ඒක කැඩුනහම ගරු මන්ත්‍රීතුමනි බුද්ධාගමේ කියනවා අහවල් තැනට යනවා අපායට යනවා අර දඬුවම කටු ඉඹුල මේ ලෝදිය හැලී එහෙම හම් වෙනවා කියලා කියනවා. හැබැයි මේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම දිගින් දිගටම බොරු කියන පටන් අරගෙන තියෙනවා. දැන් බඳුන ගුණවර්ධන මන්ත්‍රීතුමා බඳුන් කර සිද්ධියට ගිහිල්ලා බොරු කියන්න කියලා පච කියන්න කියලා සවුත් වෙලා ආපහු ආවා.
දැන් අවසන් කරන්න
දැන් මට තප්පර 30ක් දෙන්න
වෙලාව
ආපහු මේ ගරු කතා මම ඊයෙත් ඔක මතු කරන්න හැදුවා. එදා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අර එළියට ගියාට පස්සේ ජයන්තපුර රතගාලේ මාධ්‍ය හමුවක් තියෙනවා. මේ මාධ්‍ය හමුවේදී දලසලහ පෙරම මන්ත්‍රීවරයා කියනවා 1997 කරු ජයසූරිය මහත්තයා කරුවාව තිරු පායයි ආවත් කරු පායයි හිරු ඒ කාලේ දලසලහ පෙරම මන්ත්‍රීතුමා ආනන්ද ඉස්කෝලේට යන පොඩි කොළු ගැටේකුළු බලන්න මේ පච 1957 ඉපදිච්ච දලසලහ පෙරම කියනවා. එතකොට 97 වෙද්දි මම ගණන් හදුවා දලසලහ පෙරම මන්ත්‍රීතුමාට අවුරුදු 38යි. අවුරුදු 38ක් ඇච්ච මේ හාදයා කියනවා අනුහතේ කරුජයසූරිය ආවත්කරු පායයි හිරු කාලේ
දැන් අවසන්
කරලා දලසල හතරව මන්ත්‍රීවරයා ආනන්ද ඉස්කෝලේ යන කළු ගැටේ
ඉස්කෝලේ ගියාකි
ඉතින් මෙහෙම බොරු කියන මෙහෙම පච කියන මෙහෙම පච කියමින් බොරු කියමින් මේ අපේ රටේ මිනිස්සු අමුතු වීර වෙන්න හදන මුන්නහෙලට මම අපේ අධිකරණ ඇමතුමාට යෝජනා කරනවා මෙන්න මේ මුන්නහෙලට මොනව හරි දනුවමක් දෙන්න මේ නීති සංග්‍රහයට
අපි
මොන හරි අලුත් වගන්ති ටිකක් එක්කව කරලා මෙන්න මේ මුන්නහෙලට දනුවමක් දෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා යෝජනා කරමින්
බොහොම ස්තුතියි
මගේ වචන සල්පසන් කරනවා
බොහොම ස්තුතියි හොනබල් මුතුකුමාරන් මුතුකුමාරන් මන්ත්‍රීතුමා
ගරු මූලාසන මන්ත්‍රීතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු අධිකාරී නැමැතිතුමා අධිකාරණ ක්ෂේත්‍රයේ නැත්නම් ඉඩම් ක්ෂේත්‍රයේ රටට බලපාන ප්‍රශ්නයක් නීත්‍යානුකරණ කළා ඒක මගේ හරස් ප්‍රශ්නයක් පස්සේ මම අවබෝධ කරගත්තා ඒක රටේ ආර්ථිකයට ලොකු රුකුලක් වෙනවා කියන එක මම අවබෝධ කරගත්තා ඒ වගේම අපේ බලාපොරොත්තු වුණා අත්‍යවශ්‍යම අද අපි සමාජ දිහා බලපුවාම ඉඩකඩන් ලියලා දීලා දෙමව්පියෝ මහපාරි දුක් විඳිනවා මම දැක්ක ඊයේ පෙරේදා පත්තරයක තියෙනවා එක අම්මා කෙනෙක් 85ක් විතර අම්මා කෙනෙක් පාරේ ගෙනල්ලා දාලා ගිහිල්ලා තියෙනවා එක පුතෙක් කෝටිපතියෙක් එක පුතෙක් හොඳ උගත් රැකියාවක් කරන මිනිහෙක් ඒ අම්මාට තමන්ගේ නැති වෙච්චගේ හමුදාවේ ඒ දරුවගේ ලැබෙන විශ්‍රාමයට මෙන් තමයි මේ අම්මා ජීවිතාව ගෙනලා ගිහිල්ලා තියෙන නිසා ඔබතුමියට ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා. මම ඊට වඩා යමක් හැබැයි මම මේ වෙලාවේ ගරු මන්ත්‍රීතුමනි මම ඉල්ලීමක් කරනවා අනුරාධපුර පෙදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ අපේ පළාතේ ගොවීන් වෙනුවෙන් අපේ පළාතේ කන්න තුනක් වැඩ වුණේ නැහැ හරියට. කන්න තුනක් වැඩ වෙන්නේ නැතුව ඉන්නකොට අපි විටි විට කතා කළා නියකයත් එක්ක මෙල සහන ආධාරයක් දෙන්න කියලා. අපි මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු වශයෙන් අපි දැක්ක ඒ කාලේ යම්කිසි සිද්ධියක් වුණාම අප හිටපු නායකයාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නේ කිව්වහම ඒක පහුවදාට නැත්නම් පහුවදාට විසඳ ගන්න පුළුවන් වුණා. අද ඒකාබද්ධේ මංගින් තමුන්නාසේ පුස් කෑ ගැහුවට තමුන්නාසේ කෑ ගැහපු තමුන්නාසේව දන්නේ නැහැ. තමුන්නාසේ කියන්නේ මහලොකර මම හරි වීරයා කියලා. මම කරන්නේ ජනතාවගේ ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නේ කතා කරන්නේ.
ඔබතුමා කතා
කරන්නේ දැන් තමුන්නාසේ දැක්කා මෙතන
කරන්න බා.
ඔබතුමා කතා කරලා බිලියන 50ක් අයින් කරලා තියෙනවා මේ අනාථ ජනතාවට දෙන්න කියලා පවුලකට රුපියල් 10000. හැබැයි මේ වෙනකන් තව ඒ පිළිබඳව කිසිම කටයුත්තක් කරෙන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තුරු ලව්වා සමීක්ෂණයක් ගත්තා. ග්‍රාම සේවක මහත්තුරු සමීක්ෂණයක්
කළා.
දැන් මේ වෙලාවේ අපි අධිකරණයේ නීතිය වගේ කටයුත්තක් ගැන කතා කරද්දී මෙතුමා මේ අනුරාධපුරයේ ප්‍රශ්නයක් ගැන කතා කරනවා. ඒකම මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔබතුමාට
බාර්
කීයක් දුන්නද කියන
හොඳයි ඔබතුමා කතා කරගෙන යන්න.
මෙතුමා මේ කයිය ගැහුවට මම වීරයෙක් කියලා කයිය ගහනවා බොලේ සුද්ධ කරගන්න ගිහිල්ලා. මම ඉල්ලීම කරන්නේ මේ වෙලාවේ මේ ගොවින්ට සහනය දෙන්න ඕන කිව්ව මේ ආණ්ඩුව දැන් ගොවින්ගෙන් වගා නැහැ ඉල්ලලා දැන් නඩු දාන ලියුම් වෙලා තියෙනවා. මම මේක සභාගත කරනවා. මෙන්න මේ අයින අපි ඉල්ලීම් කරන්නේ ගොවින් වෙනුවෙන් කන්න තුනක් ගොවියෝ අද අන්ත දුක්ක දුකිල්ලා. මේ පහුගේ 18 වෙනිදා ගරු මන්ත්‍රීතුමනි අපේ ප්‍රදේශයේ ගොවියෙක් තමන්ගේ අසනීප තත්ත්වය මඟ අල්ලා උදේ ආව කොළඹ වැඩට ඇවිල්ලා ඔව් තට්ටු දෙකේ පරංචියේ උඩට නගිනකොට පරංචියේ වැටිලා බෙල්ල කැඩිලා මැරුණා. මලගේ දහන විඳ කළා. මේ සත්‍ය සිද්ධිය අවුරුදු පවුලකට රුපියල් 10000ක් දෙනවනම් දැන් තියෙන අවුරුදු 10000ට දැන් අපේ කෘෂිකර්ම ඇමතිතුමා පත්‍රයේ ප්‍රකාශ කළා ලබන හයවෙන්දා පස්සේ මේ සානාධාර දෙනවා කියලා. හයවෙන්දා දෙනකොට සිකුරාදා හත්වෙනිදා අටවෙන්දා සෙනසුරාදා නවවෙන්දා ඉරිදා සවදා පෝය 11 12 වෙනකොට කොලයි දලයි මේ දාත් දෙකේ විතරයි දෙන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ මොකද අවුරුද්ද හැබැයි ඒක දෙන්න නැති ගොඩක් මේ කන්නේ එනිසා
දැන් අවසන් කරන්න
පිළිමක් කරනවා මේ අවස්ථාවේ මේ දෙන තහනේ ඉක්මනට ලබා දෙන්න කියලා ඒ වගේම ගරු සභාපතිතුමනි තව එක කාරණයක්
වෙලාව
අපි ඉතින් ඉල්ලුවා උපදේශක කාර්යසභා අපි විශේෂයෙන් ඉල්ලුවා උපදේශක කාර්යසභා තියන්න උපදේශක කාර්යසභාවත් වලින් මහජනතාවගේ ඉල්ලීම් ඉට ගන්න පුළුවන් හරියට කියලා. උපදේශක කාර්යසභාවට ඇමතිවරයා එනවා, අදාළ නිලධාරී එනවා, මන්ත්‍රීවරයා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා.
දැන් අවසන් කරන්න.
මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තිබුණා. මම ඉල්ලීමක් කරන අපි විශේෂයෙන් ඉල්ලීමක් කළා. දැන් සභා නායකයන්තුමා හිටියන අපි කතා කරනවා. මොකද මෙන්න මේ උපදේශක කාර්යසභා නැවති ස්ථාපිත කරන්න අධිකාරිය නැමති.
හොඳයි බොහොම ස්තුතියි.
ඒක යන් සේවාවක් තියෙනවා. ආදින්සේක ආදිසෙන් සභාවට වඩා එක තියන්නේ යංගිලි පරිපාලන පැත්තේ.
හොඳයි දැන් අවසන් කරන්න.
සමාජයේ පැත්තේ මේ උපදේශක කාර්යාලයෙන් වැඩි සේවාවක් කරනවා.
අවසන් කරන්න.
මේ තාජිකරණ තුමනි
මේක
ඔබතුමා හරි මෙන්ජියත් වෙලා නැහැ.
ඊළඟට ගෞරව තෞෆික් මන්ත්‍රීතුමා
පාර්ලිමේන්තු
තෞෆික් මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ ගෞරව මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා මූල අසනේට පැමිණෙනවා.
බිස්මිල්ලාහි රහ්මානි රහීම් සභාජ්‍ය தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே இந்த விவாதத்தில் கலந்து என்னுடைய கருத்தையும் கூறலாம் என்று நினைக்கிறேன் அதுக்கு நேரத்தை ஒதுக்கி தந்த உங்களுக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன் உண்மையிலேயே யுத்தம் முடிவடைந்து 8-9 ஆண்டுகளாகிவிட்டது திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் இன்னமும் இதுவரைக்கும் விடுவிக்கப்படாத தனியார் காணிகளில் இருக்கின்ற முகாம்கள் இன்னமும் இருந்து கொண்டிருக்கின்றது. அதை பல தடவை இந்த சபையில் நாங்கள் கோரியிருக்கின்றோம். தனியாருக்கு சொந்தமான காணிகளை உடனடியாக அந்த படை முகாம்களை அகற்றி அதை விடுவிக்க வேண்டுமென்று கேட்டிருந்தோம். இருந்தாலும் உரிய நடவடிக்கைகள் இதுவரைக்கும் எடுக்கப்படவில்லை என்ற மனவேதனையோடு இருந்து கொண்டிருக்கின்றோம். உண்மையிலேயே திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் தோப்பூர் பிரதேசத்தில் 10 வீட்டு திட்டம் என்ற அந்த திட்டம் இதுவரைக்கும் பொதுமக்களுக்கு கையளிக்கப்படவில்லை. அங்கு இராணுவ முகாம் ஒன்று இருந்து கொண்டிருக்கின்றது. அதேபோன்று மூதூர் தக்வா நகர் பிரதேசத்தில் இருக்கின்ற கடற்படை சிறியதொரு முகாம் இருக்கின்றது. அதுவும் இதுவரைக்கும் கையளிக்கப்படவில்லை. அதேபோன்று கிண்ணியா பிரதேசத்தில் சூரங்கள், குரங்கு பாஞ்சான், பூவரசந்தீவு போன்ற முகாம்களும் இதுவரைக்கும் விடுவிக்கப்படவில்லை. பல தடவை நாங்கள் இது சம்பந்தமாக பாதுகாப்பு அமைச்சின் செயலாளரோடு அதேபோன்று பாராளுமன்ற விவாதத்தில் நாங்கள் கலந்து கேட்டிருக்கின்றோம். ஆனால் இதுவரைக்கும் அதுவும் விடுவிக்கப்படவில்லை. இதற்கு அரசாங்கம் உடனடியாக நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று நான் இந்த உயர் சபையை கேட்டுக்கொள்கின்றேன். இன்று திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் மிக மோசமாக டெங்கு நோய் பரவி வருகின்றது. இது சம்பந்தமாக ஒரு சில வார்த்தைகளை கூறலாம் என்று நினைக்கின்றேன். சுமார் இதுவரைக்கும் 4000 மேற்பட்ட டெங்கு நோயாளிகள் அடையாளம் காணப்பட்டிருக்கின்றார்கள். 15 பேருக்கு மேற்பட்டோர் மரணத்தை தழுவி இருக்கின்றார்கள். அரசாங்கம், சுகாதார அமைச்சு, இன்னும் அரசு சார்பற்ற நிறுவனங்கள் தொடர்ந்து தங்களுடைய கடமைகளை செய்து வருகின்றார்கள். இருந்தாலும் இன்னும் அது குறைந்ததாக தெரியவில்லை. குறிப்பாக இது கிண்ணியா, மூதூர், தோப்பூர், பட்டணம் சூழல் என்ற போன்ற பிரதேசங்களில் மிகவும் கடுமையாக பரவி வருகின்றது. டெங்கு நோயினால் பாதிக்கப்பட்ட நோயாளிகளுக்கு சிகிச்சை அளிப்பதற்காக விசேடமாக கிண்ணியா தல வைத்தியசாலையில் HDU யூனிட் என்று ஆரம்பித்திருக்கின்றார்கள். உண்மையிலே இது சுகாதார அமைச்சினால் எங்களுடைய கௌரவ அமைச்சர் ராஜித சேனாரட்ன, அதே போன்று கௌரவ பிரதி அமைச்சர் ஃபைசல் காசிம் அவர்களுடைய ஒத்துழைப்புடன் இந்த சேவை ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. இந்த யூனிட்டின் மூலம் பல முக்கியமான சேவைகளை அவர்கள் செய்து வருகின்றார்கள். இதை நிரந்தரமாக தொடர்ச்சியாக கிண்ணியா தல வைத்தியசாலையில் தொடர்ந்து இந்த யூனிட்டை HTU யூனிட்டை வைத்திருக்க வேண்டும் என்பது எங்களுடைய வேண்டுகோளாகும். உண்மையிலேயே அந்த HTU யூனிட் முதலாவது யூனிட் நீர்கொழும்பிலும் அதே போன்று இரண்டாவது யூனிட் கிண்ணியாவிலும் அமைந்திருப்பது உண்மையிலே வரவேற்கத்தக்க ஒரு விடயமாகும். இந்த டெங்கு ஒழிப்பு திட்டத்துக்கு கீழ் எங்களுடைய அரச முப்படைகளும் இராணுவம், கடற்படை, அதே போன்று இன்னும் விமானப்படைகள், அதே போன்று போலீஸ் உத்தியோகத்தர்கள் அனைவரும் சேர்ந்து இதை ஒழிக்க வேண்டும் என்ற அடிப்படையில் பாரிய ஒரு நடவடிக்கையில் இறங்கியிருக்கின்றார்கள். அதே போன்று கிண்ணியா இளைஞர்கள், முகநூல் வட்ட இளைஞர்கள் என்று அவர்கள் தொடர்ச்சியாக கடந்த ஒரு 3 வார காலமாக இதை ஒழிக்க வேண்டும் என்ற அடிப்படையில் தியாகத்துடன் எந்தவிதமான எதிர்பார்ப்பும் இல்லாமல் தங்களுடைய சேவைகளை செய்து வருகின்றார்கள். உண்மையிலே இந்த விடயம் பாராட்டக்கூடிய ஒரு விடயமாகும். அதே போன்று இன்று கிண்ணியா பிரதேசம் அதே போன்று மூதூர் பிரதேசம், இந்த பிரதேசத்தில் இருக்கின்ற வைத்தியசாலைகள், கிண்ணியா பிரதேசத்தில் இருக்கின்ற தலை வைத்தியசாலை, அதே போன்று மூதூரில் இருக்கின்ற தலை வைத்தியசாலை, இந்த வைத்தியசாலைகள் கிழக்கு மாகாணத்திலே ஆக கூடுதலான வெளிநோயாளர்கள் ஒவ்வொரு நாளும் கூடுதலான வெளிநோயாளர் வருகின்றார்கள். அதே போன்று ஒரு அடிப்படை வசதி ஓரளவுக்கு இருந்தாலும் இன்னமும் அந்த வசதிகளை மேம்படுத்த வேண்டிய ஒரு கட்டாய கடமை இருந்து கொண்டிருக்கின்றது. இதனை தற்பொழுது தலை வைத்தியசாலை டைப் பியில் இருக்கின்ற இந்த வைத்தியசாலைகளை டைப் ஏக்கு தரம் உயர்த்த வேண்டும் என்ற அடிப்படையில் கிழக்கு மாகாண அமைச்சரவை அங்கீகாரம் கொடுத்து அந்த அங்கீகாரம் 2016 அக்டோபர் 6 மத்திய அரசுக்கு அனுப்பி வைக்கப்பட்டிருக்கின்றது. இதை உடனடியாக தரம் உயர்த்துவதன் மூலம் எங்களுக்கு சகல வசதிகளையும் கொண்ட ஒரு வைத்தியசாலைகளாக இந்த 2 வைத்தியசாலைகளையும் நாங்கள் ஸ்தாபிக்கலாம் என்று நான் நினைக்கின்றேன். அதற்கு அரசாங்கம் உடனடியாக அதற்குரிய நடவடிக்கையை எடுக்க வேண்டும். எடுப்பதன் மூலம் அங்கு வாழுகின்ற அந்த மக்களுக்கு பாரிய ஒரு சேவையினை செய்ததாக அது உண்மையிலே பாராட்டத்தக்க ஒரு விடயமாக கருதப்படும்.
உங்களுடைய நேரம் முடிவடைந்து.
ஒரு நிமிஷம். அதே போன்று டெங்கு நோயினால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு இன்று நான் அனர்த்த முகாமைத்துவ அமைச்சின் செயலாளரோடு நான் கதைத்தேன். அதே போன்று எங்களுடைய கௌரவ அலிசாயர் மௌலானா அவர்களும் அமைச்சரோடு கதைத்து இருவரும் நாங்கள் பேசியிருந்தோம். அனர்த்த முகாமைத்துவ அமைச்சினால் டெங்கு நோயினால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு குறைந்தது 1-3 காலத்துக்கு அவர்களுக்குடைய நிவாரண உதவியை செய்ய வேண்டும் என்ற ஒரு கோரிக்கை விடுக்கப்பட்டிருக்கின்றது. அதை நான் உடனடியாக எங்களுடைய திருகோணமலை அரசாங்க அதிபரோடு கதைத்து அரசாங்க அதிபரின் வேண்டுகோளை உடனடியாக அமைச்சின் செயலாளர் அனுப்பி வைக்க சொல்லியிருக்கின்றார். வந்தவுடன் அதற்குரிய வேலை திட்டத்தை ஆரம்பிக்கலாம் என்று கூறியிருக்கின்றார். நன்றி.
நன்றி. கௌரவ வாசுதேவ நாணயக்கார் மந்திரித்துமா.
கௌரவ சபாபத்துமணி, மே பழமையும் நம்ம கமத்தியுமே ஜினிவான் வர ஏ அசங்கரபுக்கு விசுமே கருண் வாழ்த்தே முயன்னு இத்தா கெட்டியங் அப்படி கீயாகனே அன்னோன்னு அதை கதாக்கிறான் கருண் கீப்பியா தியனோ நியோக அண்ணாவாக்கு எதிர்பார்த்துலா தியனோ மாய்த்தானே ஆண்டு அத்துலேயும் மேகன எக மத்தியாக்னே ஆண்டு அத்துலே மதபேதியாக தியனும் தம்மி ஜினிவான் வர ஒய ஹுசேன் குமாரியா தென் கீப்பாரா கியூஅது ஏஐக்கு பிரகாஷவலி தெமோங் அதிகாரனே அக்கோன் ஹைபிரிட் அதிகாரனே அக்கோன் விதேச வினுசுருவான் இன்னோன் ஆதி சோதனா கருவான் இன்னோன் பரீட்சவரும் இன்னோடு ஏக வெண்ணமோ ஓன் தம் மேபார அந்திம பிரகாஷ்கியூவே மே யோஜனாவே திபென்னாவும் முழு அந்தர்கத்த சம்பூர்ணயன்ம கிரியாத்மக வேண்டோன் இக்மனின் கிரியாத்மக வேண்டத்தோன் இது மே அவில் அகமத்துமா அப்பட்ட திசாபானுவா வேணுவோட மே வியவஸ்தாவானுவோக்கு குறன்னபே ஏமனத்தாங் ஏமேக்கா கெத்தனை கியூவேனே எதுக்கோட்ட தேசாமத்துமாக்கியனோ நாயக்க ரெக்கமெண்டேஷன்னே வித்தராய் ரெக்கமதாருவாக் வித்தராய் மே அப்பட்ட முன்னாது ஓவா கியான் ஹுசேன் குமாரே ஐதிரியே பாய் கியான் උසේන් කුමාරයා ඉදිරියේ ප්‍රකාශ දෙකක් කරා දැන් විදේශ ඇමතුමයි නියෝජ්‍ය ඇමතුමයි. ඒවා ඔක්කොම තියෙන්නේ එතුමාවාගේ කළා. එතුමාගේ ප්‍රකාශය අගය කළා. ඒක එතුමාට ස්තුතිවන්ත වෙලා. නමුත් මේක කියන්නේ ඔය දෙමුවන් අධිකරණයක් ඔබතුමා කියලා තියෙනවා විදේශ විනිසුරුවන්නන් එන්න ඕනේ කියලා. ඒකනම් අපිට පිළිගන්න බැරිය අපේ ව්‍යවස්ථාව අනුව කියලා කොයි වෙලාවකවත් මේ දෙන්නගෙන් කෙනෙක්වත් කිව්වේ නැහැ. මොකද ඒකෙන් තේරෙන්නේ? ඒකෙන් තේරෙන්නේ මේ උදවිය මේ රටට වංචා කරමින් ඒ ජාත්‍යන්තරයටත් වංචා කරමින් ක්‍රියා කරන්න කල්පනා කරනවායි කියන එකයි මට නම් තේරෙන්නේ. හැබැයි මේකේ ලොකු බරපතල කාරණයක් තියෙනවා. මේක දෙදුරුම් කරන කාරණයක්. මොකද අපේ රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය නිකම් මේ වචනාරම්භයකින් බේරන්න බෑ. මේ නීතිගරුකව අපි ඉන්න ඕනෑ කියන කතාවක් තියෙනවන්නේ. නීතියට ගරු කරන්න ඕන. නීතියට ගරු කරන්න නීතිය සමාජයට ගරු කරන්න ඕන. නැත්තම් කවදාවත් නීතියට සමාජය ගරු කරන්න. ඉතින් මම මේ කාරණාවට එන්නේ අපේ රටේ ස්වෛරීභාවය ගැන තියෙනවා පොදු මතයක්. ඒ මතේ උඩ අපි ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තට බෙදුණු රේඛාව හරහා සම්බන්ධ වෙමින්. මේ අද බෙදුම් රේඛාවක් තිබුණත් අපි එකිනෙකා අතර තිබෙනවා ස්වෛරීභාවය ගැන හැඟීමක්. ඒ නිසා ඒකේ හේතුව නිසා තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ මට කොන්දක් තිබුණා. ඒ නිසා මම කෙලින් කිව්වා මම බාර ගන්නෑ විදේශ විනිසුරුවන් කියලා. එතකොට කොන්දක් තියෙන බව පෙන්න ගන්නත් උවමනා අගමැතිතුමා කිව්වා ව්‍යවස්ථාව අනුව ඒක කරන්න බෑ කිය. ඉතින් ව්‍යවස්ථාව අනුව කරන්න බෑ කියලා කිය අපිට මොකටද කියා? අර ඒවා කියන තැනට ප්‍රයෝග කියන්නේ. අපි මේ ඒගොල්ල කියන දේ මෙතන කියනවා විතරයි. අපි නෙමේ හයිබ්‍රිඩ් අධිකරණ කතා කළේ. එතන හයිබ්‍රිඩ් අධිකරණ කතා කරපු එක අපි අහනවා මෙහේ. එතකොට තමුන්නාසේලා අපිට උත්තර දෙනවා වෙනුවට එතෙන්ටයි උත්තර දෙන්න ඕන. ඇත්තටම අවංකව මේ කියන්නා වූ දෙමුන් අධිකරණය පිළිබඳව ඔබතුමන්ලාගේ ස්ථාවරය ඊට වඩා වෙනස් නම්. නමුත් මම දන්නවා මේ කෝඩ මේ ආණ්ඩුව දෙබෑ වෙලා තියේ. ඔව්. ඇයි අප්පුවාම නෑ අපි ඒක මතු කරල පෙන්නවා. මොකද රෙසලියුෂන් එක තිබුණ නිසා තිය අලෙරක් එක රෙසලියුෂන් එකේ ඒක පැහැදිලිවම තිබුණු එක අපි මතු කරා. අපි මතු කළේ මේක පෙන්නන්නයි ස්වෛරීභාවය ප්‍රශ්නය. මයිතන්නේ අපි ආණ්ඩුවයි පක්ෂයයි කියල බෙදිල තිබුණට ලංකාවේ ස්වෛරීභාවය ප්‍රශ්නයට අවට පස්සේ ඇය බෙදන්න බෑ. ඉදි ඒ නිසා මම හිතන්නේ රැන්න මට එන්න අගමැත්තුමා අගමැත්තුමා කඩි නෑ නෑ හඬේ ප්‍රශ්නය නෙමේ. මට දොරේ හඬේ ප්‍රශ්නෙත් තේරෙනවා අනිත් ප්‍රශ්නෙත් තේරෙනවා. කවුද කොහොමද කතා කරන්නේ ඇත්ත කතාව කියන්න ලෑස්ති කවුද මේකේ කෙලින්ම ඇත්තට මුහුණ දෙන්නේ කවුද මේක මගහරින්නේ කවුද කියලා මම දන්නවා. ජනාධිපතිතුමා කෙලින්ම මුහුණ දීලා තියෙනවා. මොනවාටද විදේශ ඇමතිතුමා කියන්නේ මේක රෙකමදාරුවක් විතරයි කියලා? ඇයි විදේශ ඇමතිතුමාට ජනාධිපතිතුමා ගන්න ස්ථාවරින් නම් කතා කරන්න බැරි? මේක ආණ්ඩු දෙකක්ද? ඒකයි මම අහන්නේ. ඒකයි මම කියන්නේ ස්වෛරීභාවයේ ප්‍රශ්නයට ආපුවාම මේ බෙදුම් රේඛාව වළංගු නැහැ. මට ඇහෙන්නේ මට මගේ වයස හැටියට මට ඇහෙනවා මදි වයි ටිකක් හයියෙන් කියන්න. මට නම් ඒක තේරෙන්නේ නැහැ. මම මගේ කතාව කරන්න ගරු සභාව
ඔබතුමා කතා කරන්න කාල වේලාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා.
මේ ගරු සභාපතිතුමනි මේ අපි දැන් කතා කරමු විමල් වීරවංශ අපේ මන්ත්‍රීතුමා ගැන. අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් ඉන්නවා දීර්ඝකාලීන ස්ථිරගත භාවයේ. ඒ ස්ථිරගත භාවයේ එතුමා ඉන්න ඕන නම් ඉන්න ඕන. ඒ ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. මම අහන්නේ එතුමා තවම චෝදනාවකට ලක් වෙලත් නැහැ. සැකයකට පමණයි ලක් වෙලා තිබෙන්නේ. එතකොට අප පිළිබඳ ප්‍රශ්නය ගැන තියෙනවා නීතියක්. ඒ අප පිළිබඳ ප්‍රශ්නයේදී විශේෂ හේතු මත අප දෙන්න පුළුවන්. ඒක එක උසාවියෙන් උසාවියට විශේෂ හේතු මොනවද කියලා වෙන්වෙන් වශයෙන් තීන්දුව වෙලා තියෙනවා. කිසිම එක නීතියක් නැහැ. ඊළඟට මාධිකරණයට ආපුවාම විශේෂ හේතු ඕනේ නැහැ. විශේෂ හේතු නැතුවත් අපදේනවා. යම් දිගු කාලයක් හිටියා චෝදනා පත්‍ර ඉදිරිපත් වෙලත් නැහැ. එතකොට මාධිකරණයෙන් අපයක් දෙන්න විශේෂ හේතුවක් ඕනේ නැහැ. නමුත් අපේ විමල් වීරවංශ මන්තුමාට මාධිකරණයනොත් ඒ තීන්දුව ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අප ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නය මතු කරන උසාවියේ තීන්දුව ගැන නෙමෙයි. අධිකරණයේ තීන්දුව ගැන අපි මොහොතකටවත් අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඒක ඒ අධිකරණයේ නිශ්චකාරතුමාගේ තීන්දුව. නමුත් අප ප්‍රතිපත්තිය තුළ හේතු අවශ්‍ය නැහැ. අපදෙන්න අප නීතිය අනුව. දැන් ඔය මහජන දේපළ අවභාවිතය ගැන අප පිළිබඳ සීමාව තියෙන්නේ මහත්තයාත් අධිකරණයට. මහත්තයාත් අධිකරණයට දෙන්න බෑ විශේෂ හේතුවක් උඩ ඇර 25000ට වෙන්නම් අලාභය. නමුත් ඒක මහාධිකරණයේ එවැනි නියමයක් නැහැ. එතකොට ඇයි විමල් වීරවංශ මන්ත්‍රීතුමාට පමණක් නීතිය හරස් වෙන්නේ? එච්චරයි අපි අහන කාරණාව. විමල් වීරවංශ මන්ත්‍රීතුමාට පමණක් මේ රටේ නීතිය හරස් කරන්න එපාය කියන එකයි අපි කියන්නේ. ඒක අපි ඉල්ලන්නේ උසාවියෙන් නෙමෙයි. අපි ඉල්ලන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. අපි ඉල්ලන්නේ පොලිසියෙන්. අපි කියන්නේ පොලිසියට හරස් වෙන්න එපා මේ අපැයිල්ලුමට. අපි නීතිපතිතුමාට කියන්නේ හරස් වෙන්න එපා මේ අපැයිල්ලුමට. ඒ නීතිපතිතුමා විරෝධතාවයන් ගොනු කරලා තිබුණා. ඇයි ඉතින් මොකද්ද දැන් වෙනකොට එතුමා මේ රටේ හොයාගන්න බැරි පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් කරනවද? එහෙමත් නැත්නම් මේ නඩු විභාගයේ ක්‍රියාත්මක වීම වැළැක්වීමට උපක්‍රම යොදනවද? එහෙම මොනවත් චෝදනාවක් නැහැනේ. පරීක්ෂණ ඉවර නැද්ද? ඒ මොකක්වත් නැහැනේ චෝදනා. එහෙනම් ඉතින් ඔහුට අප නොදෙන්නේ ඇයි? අප නීති අනුව දෙන්න ඕනේ කියලායි අප තියෙන්නේ. අප නොදීම නෙමෙයි නීතියේ වැඩි බල බර තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ අපි ආණ්ඩුවට කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට කියන්න මේ පිළිබඳව නිසි ස්ථාවරයක් අරගන්න කියලා ඉල්ලුම් පත්‍රයක් දම්මින් තිබෙනවා එතුමාට අපගන්න. ඊළඟට මම කල්පනා කරේ කතා කරන්න මේ
මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා.
අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ සාපරාදී කටයුතු ගැන යුක්‍රේනයයි අපි අතර. යුක්‍රේනය අපි අතර විතර නෙවෙයි මම හිතන්නේ හැම රටක් එක්කම මේ සහයෝගීතාවයේ තියෙනවා නම් හොඳයි. මම ප්‍රශ්නයක් මතු කරා මේ විදේශ රටවල් වල බැංකුවල ආයතාලයේ මේ රටෙන් ගෙනිච්ච මුදල් ආයතාලයේ උපයාගත්තු මුදල් තැන් තැන්වල තියෙනවායි කියලා ලොකු කතාවක් තිබුණා. ඒ කතාව අනුව මම යෝජනාවක් දැම්ම මගේ ප්‍රශ්නයක් එක්කලා ඇයි ආණ්ඩුව මේවා හොයා බලන්නට පියවර නොගන්නේ? රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඇයි ඉල්ලන්නේ නැත්තේ ඒ බැංකුවල තියෙන ඒ ගිනුම් කාගෙද ලාංකිකයන්ගේ කියලා හොයලා බලලා තොරතුරු ගන්න. එතකොට මට කිව්වේ පත්තරේක තිබුණු තොරතුරක් උඩ මේවා හොයන්න බෑ. මහා බැංකුවේ තියෙනවා බුද්ධිආංශයක්. ඒ බුද්ධිආංශයට තමයි බාර වෙන්නේ මේවා හොයලා බලලා ඒ අනුව ඉල්ලීම් කරන්න. ඉතින් මං කිව්වා ඔය දැන් තියෙන රීතිය වෙනස් කරන්න බැරිද? එතකොට මුදල් ඇමතුමා කිව්වා ඔව් මම ලබන සුමානේ කැබිනට් මණ්ඩලයට මේක දානවා. එහෙම කියලා දැන් අවුරුද්දකට වැඩි. ලබන සුමානේ මම කැබිනට් මණ්ඩලයට දාලා මේ රීති වෙනස් කළා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අපි හැමතැනම විමසනවා බැංකුවල කාගේ ගිණුම්වලද මුදල් තියෙන්නේ කියලා. නමුත් අද වෙනකන් ඒ පිළිබඳ තොරතුරක් අපිට දැනගන්නේ නැහැ. එහෙම හෙව් බවක් අපි දන්නේත් නැහැ.
කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා.
හොඳයි මම ඉවර කරනවා ගරු සභාපතිතුමනි. මම ඉවර කරන්න මට දෙන්න එක වචනයක් කියන්න. ඒ මම කල්පනා කරා විජේදාස රාජපක්ෂ එමතුමාට ස්තුති කරන්න. එතුමාගේ කතාව ඉතාමත්ම හොඳින් නිර්භීතව ඉතාමත්ම දේශභක්තිකව එතුමා ඒ කතාව කළා. ඒ හඬ මට දැනෙන්නේ අපේ හඬේ ප්‍රතිරාවයක් ඇටියට. ඒ නිසා මේ බෙදුම් රේඛාවල් මකන්නට අපට හැකි වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා.
ගරු මුරාසනී මන්ත්‍රීතුමනි, කාලය සීමිත නිසා මම මගේ කතාව ආරම්භ කරන්නම් අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී වාස්තුවනායකර මැතිතුමාගේ කතාවෙන් කොටසක් එක්ක ඇඳලා. එතුමා කතා කළා කොන්දක් ගැන. අතිගරු ජනාධිපතිතුමාට කොන්දක් තියෙනවා අගමැතිතුමාට කොන්දක් තියෙනවා කියලා හිතලා උත්තර දෙන්න යනවා කියලා. මම ඔබතුමාට මතක් කරන්න කැමති අපේ අතිගරු අගමැතිතුමා 2001 දී අගමැතිවරයා බවට ඉන්න කාලේ තමයි රෝම් ප්‍රඥප්ති රස්සන් නොකිරීම තුළ අපේ රටට විදේශ විනිසුරුවරු එන්න බැරි වෙන තැනට වැට බැන්දි. එනිසා අපේ අගමැතිතුමා බොහොම හොඳින් ජනාධිපතිතුමත් එක්ක සම්මිශ්‍රණය පවත්වගෙන යනවා. ඔබතුමා ඒ ගැන බය වෙන්න එපා. විමල් විරවංශ මැතිතුමා අධිකරණයට ගිහිලා තියෙන්නේ ඇයි කියන එක රටේ කවුරුත් දන්නවා. එතුමාට නීතියානුකූලව නිදහස් වෙන්න අවසරය තියෙනවා. අපි ඒකට විරුද්ධ නැහැ. අපි ආණ්ඩුවක් විදිහට එතුමාට ඒතුමාගේ කරුණු කාරණා ඉදිරිපත් කරලා කරපු වැරදි වලට දඬුවම් සහ දඩේ නියම කරලා එළියට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපිට පේන්න යනවා, අපිට පේන්න තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ කැමැති විමල් වීරවංශ හිරගත වෙලා ඉන්නවා. එහෙම නැත්නම් එතුමව ඇදගෙන එතුමව කරපින්නගෙන වර්තමානයේ යන්න මාර්තුකාවක් නැතුව මේ දේශපාලන ගමනක් යන්නේ නැහැ. එතුමව දේශපාලන ගමනක් ගෙනියන්න කරේ තියාගෙන යෑම තුල තමයි අද විමල් වීරවංශ මැතිතුමාට මේ තව තවත් හිරගත වෙන්න, තව තවත් හිරේ ඉන්න දින වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නේ. සැබෑ උමනාවක් තියෙනවා නම් විමල් වීරවංශ සහෝදරයව එළියට එන්න. එතුමට පුළුවන් මේ අධිකරණයෙන් දුන්නු තීන්දුවට තවත් උසස් අධිකරණයකට යන්න. දිලාන් පෙරේරා මැතිතුමා එතුමයි කතාවේ පැහැදිලිව මූලාසනේ මන්ත්‍රීතුමනි ප්‍රකාශ කළා. අධිකරණයෙන් යම් තීන්දුවක් දුන්නා නම් ඒක ප්‍රතික්ෂේප කළා නම් ඒ අධිකරණයෙන් ඊට උසස් අධිකරණයකට ගිහිල්ලා තමන්ට පුළුවන් නැවත අපැදුමක් නැත්තම් කරුණු දැක්වීමක් කරන්න. ඒක නොකර අර බන්ධනාගාරය ඇතුළට වෙලා කන්නේ බොන්නේ නැතුව උපවාස කිරීම, එහෙම නැත්තම් ඒ උපවාසයේ තවත් අරගලයක් බවට පත් කරලා තවත් ජාතිය ආගම් ප්‍රශ්නයක් බවට පත් කරලා රට තුල නැවත බිල්ලෙක් මවාපන්න උත්සාහ කරනවා. එනිසා මගේ උගත් ඒ වගේම ජේෂ්ඨ මන්ත්‍රීතුමනි මේ එළවලු පලා විකුණනවා වගේම නැත්නම් එළවලු වර්ග විකුණනවා වගේ ලේසි නෑ. යහපාලන ආණ්ඩුවක් ගෙනියන්න මතක තියාගන්න. වර්තමාන යහපාලන ආණ්ඩුව තුල ප්‍රශ්න, එහෙම නැත්නම් මත ගැටුම්, එහෙම නැත්නම් එක එකනාට පරස්පර විරෝධී අදහස් තියනවා කියලා ඔබතුමා කිව්වා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. මීට පෙර තිබුණ ආණ්ඩු මේ රටේ, මීට පෙර මේ රටේ ආණ්ඩු තිබුණා අඩුමතරම් අදහසක්, මතයක් සහ එහෙම නැත්නම් තමන්ගේ හෘද සාක්ෂිර එකඟ වචනයක් ප්‍රකාශ කරන්න පුළුවන් කුමාද? ඒක බැරි වුණා. ඒකට කියන්නේ ඒකාධිපති පාලනය කියලා. මතක තියාගන්න. ඒකට කියන්නේ ඒකාධිපති පාලනය කියලා. ඔය ඇමතිවරු, ඔය අමාත්‍යංශ අහිමි වෙයි කියලා බවට, අමාත්‍යංශයේ තියෙන යම් කිසි වරප්‍රසාද අහිමි වෙයි කියලා බවට කිසිම වචනයක් නැගිටලා කතා කරුවේ නැහැ. අපිත් ඒ කාලේ පොඩි පහේ ගම්මැට්ටමේ ඉන්න දේශපාලන නායක අපි බලන් හිටියා. බෙල්ල කපන්නේ වුණා නම් සුදු වෑන් නෙමෙයි, වෙනත් වෑන් නෙවලා ඇමතිකන්නේ මේ මොනතනතුරු දැමුවත් බෙල්ල කපන යුගයක් තිබුණා. ඒ යුගයේ ඔය චණ්ඩි වගේ, සිංහෝ වගේ අද කතා කරන කවුරුත් හිටියේ නැහැ. ඒ වගේම මම කියන්න කැමති අර සියානි විජේවික්‍රම මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා එතුමාගේ සෝචනීය කතාව. මන්ත්‍රීතුමිය ප්‍රකාශ කළා සෝචනීය කතාව. බංකර්වල හැංගිලා බංකර් ඇතුළේ ඉඳලා දිවි ගලවාගෙන එතුමිය අද දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ කියලා. බංකර් ඇතුළේ ඉන්න සිද්ධ වුණේ මොකක්ද? එල්ටීටී සංවිධානයෙන් ඇති කරගත් යුද්ධය. අපිට මතකයි එතුමිය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයා බවට පත් වුණේ කවුද? ඒ යුද්ධයේ මෙහෙවපු කරුණාම්මලා, එහෙම නැත්නම් පිල්ලයන්ලා, ඒ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ. මේක තවත් මං කියන්නේ මේක ඕඩෝද මඩේ දාන්න එපා. මේ ගමන තවත් ආපස්සට අදින්න එපා. වර්තමාන යහපාලන ආණ්ඩුව තුල එක්සත් ජාතික පක්ෂය ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා, අනිත් සුළු කණ්ඩායම් ඉන්නවා. මේ සියල්ලම එකතු වෙලා යන්න යන ගමනට මේ මල්වට්ටියට අත ගන්න. මේ අවස්ථාවේදී අපිට මේ රටේ තියෙන ප්‍රධාන ගැටලු ටික විසඳ ගන්න බැරුව ගියොත්, මේ රටේ තියෙන නීතිය ස්ථාපිත කර ගන්න බැරුව ගියොත්, අපිට මේ රටක් විදියට පුංචි රාජ්‍යයක් විදියට මේ රටේ ස්වාධිපත්‍ය, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය, කොමිෂන් සභාවල ස්වාධීනත්වය ස්ථීර කර ගන්න බැරුව ගියොත් අපට බැරි වෙනවා ආයේ කවමදාක්වත් මේ අවස්ථාව මේ රට තුල ස්ථාපිත කරගන්න. ඒ වගේම ගලු මූලාසනේ මන්ත්‍රීතුමනි ඔබතුමාටත් අවධාරණය කරනවා. අපි ඉඳලා හිටලා කාලය ගන්න. අපි ඉඳලා හිටලා කාලය ඉල්ලද්දී අපි විනාඩි 10ක් කතාවට සූදානම් වෙලා ඉද්දී අවසාන මොහොතේදී අපි කතාව විනාඩි 4කට සීමා කරනවා. ඒක අසාධාරණයි. අපි ඉඳලා හිටලා කතාව ගන්න ඒ නිසා ඒ ඉඳලා හිටලා කතාව ගන්න මන්ත්‍රීවරයෙකුට හැඩ ගැහිලා පුරුදු වෙලා එන කතාවක් කරන්න මේ පාර්ලිමේන්තුව තුල ඉඩ දෙන්න ඒ කතාව අවසානයේදී විනාඩි 10 විනාඩි 5කට සීමා කරන්න එපා මේක මම ප්‍රධාන සියලු දෙනාගේ මිල්ලිම් කරන්නේ ඒතකොට අපි අපහසුතාවයකට පත් වෙනවා ඒ නිසා මම අවසන් කරනවා මෙන්න මේ කතාවෙන් මේ අවස්ථාව අවුරුදු 30ක් මෙරටේ දෙවන්ත බීසන යුද්ධයක් තිබුණා ඉන්නෙහාට මේ දේශපාලන පක්ෂ සියල්ල මාරුවේ ආණ්ඩු ගෙනාවා හැබැයි මේ කාලපරාසය තුල අපට මේ රට විදියට විසඳ ගන්න නොහැකි වෙච්ච ප්‍රශ්න තරුණයෙක් විදියට දේශපාලනට ආපු වාසුදේව නායක මුතුමාට අද වැඩිහිටියෙක් විදියට දේශපාලනෙන් සමු ගන්න තව ටික කාලයක් තියෙනවා ඒ කාලෙ වෙද්දිත් විසඳ ගන්න බැරුව ගියා ගරු මන්ත්‍රීතුමනි ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුල මේ පවතින සම්මුති ආණ්ඩුව තුල මේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව ගියොත් අපට ඉතිහාසයේ කවදාවත් මේ ගැටලු මේ රටෙන් තුරන් කරගන්න බැරුව වෙනවා ඒ නිසා දේශපාලන බුද්ධිය ඒ පරිණතභාවයේ සියල්ල ප්‍රයෝජනට අරගෙන මේ අහිංසක අසරණ මිනිස්සුන්ව මේ රටේ තියෙන කුමන්ත්‍රණකාරී තත්ත්වෙ පෙළඹවන්න නැතුව එන්න මේ ආපාලන ආණ්ඩුව තුලින් මේ රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පෙළ ගැහෙන්න කියලා ගෞරවණීය ආරාධනා කරමින් මම කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි